Honorable Kaushalya Ariratna, you have 10 minutes, Honorable Member. The floor is yours.
ස්තුති ගරුණියෝජක තනායකතුමනි අද උදේ තිබ්බ මෙතන කලබලේ හැටියට මං හිතුවා අද උදේ දවසේම විපක්ෂයේ අර බෝඩ් ලෑලි උස්සන් ඉදී කියලා. නමුත් ඇත්තටම ඉන්නේ හතර දෙනයි පස් දෙනයි ඉන්නේ. කනගාටුයි මේ ඒ ගැන මම බලාපොරොත්තු වුණා මීට වඩා ලොකු සද්දයක් එයි කියලා. කමක් නැහැ කොහොම වුණත් මට කලින් කතා කරපු ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා මේ එක්සත් ජාතීන්ගේ මේ විශේෂ නියෝජිතවරියගේ ලිපිය ගැන සඳහන් කර නිසා මට හිතුණා අද මාතෘකාවට එන කලින් ඒකට කෙටි ප්‍රතිචාරයක් දක්වන්නම් කියලා. එතුමියගේ ඇත්තටම ලිපිය ලැබුණු තොරතුරු අනුව දීපු එකක් නෙමෙයි කියලා එතුමා ආගියු කරා. මේකේ පැහැදිලිවම මම කෝට් කරනවා එතුමියගේ ලිපිය. I would like to bring to the attention of Your Excellency's government information I have received concerning the reported proposal. හැමතැනම එතුමිය කියනවා මේ ලැබිච්ච තොරතුරු කියලා. ඒ වගේම එතුමිය සඳහන් කරනවා the mandatory retirement age would be extended to 67 years for Supreme Court judges and 65 years for Court of Appeal judges. ඒ නිසා තමයි අපි සඳහන් කරේ එතුමිය මේ කැබිනට් පේපර් එකේ ඉන්න කලින් මේ ලිපිය දාලා තියෙන්නේ. ඒ වගේම ඒ වන විට ලැබුණු තොරතුරු ඒ වන විට මාධ්‍ය හුවමාරු වෙලා තිබ්බ තොරතුරු සහ ගරු මහනායක හිමිවරුන්ටත් මේ උදෑසන අපේ අධිකරණ ඇමතුමා කිව් විදිහට ලැබිලා දීලා තිබෙන තොරතුරු තමයි මේක මේ සුප්‍රීම කෝර්ට් ඇන්ඩ් කෝර්ට් ඔෆ් අපීල් ජජස්ලට විතරක් අදාළ වෙන එකක් කියලා එතුමිය පැහැදිලිව කන්සර්න්ස් ටිකක් කියලා තියෙනවා. I do not intend to undertake an exhaustive assessment of the proposed amendment. Instead, I respectfully invite clarification on the measures taken. Kela karanatikak sandahan karala tiyenawa. Any further information, any additional information or comments, any information on the rationale and objective, information on the safeguards in place to ensure, information on any consultations, potential impact of the amendment, whether the government intends to pursue broad and comprehensive constitutional law justice sector reforms. ඉතින් එතුමියගේ මේ ලිපියට ගවර්න්මන්ට් එක පැහැදිලිව උත්තර යවමින් යවනවා. The government will respond to the letter in due course. And also, I oppose the misinterpretation of the letter in order to set for their personal own agendas, political agendas. Rather, the government would like to take this as an opportunity to broadly engage with the United Nations according to our international obligations. ඒක ගැන මං සඳහන් කරන්න එපමණයි. අද දවසේ මාතෘකාව මට ඇත්තටම මම දන්නේ නැහැ විපක්ෂී මන්ත්‍රීවරුන් අද දවසේ මේ තරම් වැදගත් පනතක් සම්මත වන දවසේ මේක කියවලවත් තියෙනවද කියලා. මේක 1969 අංක 1 දරන ආනයන සහ අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි. මේකෙන් ඇත්තටම බලහත්කාරී ශ්‍රමය කියන එක අපේ රටේ වෙළඳාම ඇතුළත එන්න එක වළක්වන්න ගන්නා ඉතාම වැදගත් සහ කාලෝචිත පනතක්. එහිදී සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් බලහත්කාරී ශ්‍රමයේ යොදවා කැනීම් කරන ලද නිෂ්පාදනය කරන ලද හෝ නිමවන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට අනයනය කිරීම අපි තහනම් කරනවා. ඒ වගේම එහි රෙගුලාසිවල විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා වන වගකිවිතු නියාමන බලධාරියා රෙගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස නම් කරනවා. ඇත්තටම මේක බලහත්කාර ශ්‍රමයෙන් කැනීම් කරන ලද එහෙම නැත්නම් නිෂ්පාදනය කරන ලද එකී භාණ්ඩ හෝ එම භාණ්ඩ සඳහා වන අමුද්‍රව්‍ය ලංකාවට ගෙනීම මෙමගින් තහනම් කරනවා. ඇත්තටම ජාත්‍යන්තර කම්කරු සංවිධානය බලහත්කාරී ශ්‍රමය පිළිබඳ අර්ථ නිරූපණය කරන්නේ 1930 වගේ ඈත කාලයේදී අංක 29 කියන සම්මුතියේදී. එහිදී යෙලෝ එක අනුව නම් බලහත්කාරී ශ්‍රමය කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි කිසියම් දඬුවමක තර්ජනයක් යටතේ ඒ කියන්නේ menace of a penalty එහෙම නැත්නම් lack of voluntary consent ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් කැමැත්තෙන් තොරව ලබා ගන්නා කිසියම් වැඩක් හෝ සේවාවක්. ඒකෙදී ශාරීරික හිංසනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සිරගත වෙන කිරීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැටුප් රඳවා ගැනීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍ය ගමන් පළපත්‍රය හෝ එමත් නැත්නම් ජාතික හැඳුනුම් පත රඳවා ගැනීමක් වෙන්න පුළුවන්, වැටුප් රඳවා ගැනීමක් වෙන්න පුළුවන්, රැකියාව ප්‍රතික්ෂේප කිරීමට සේවකයාට ඇති අයිතිය නැති වෙලා යන්න පුළුවන්, එහෙම නැත්නම් ළමා ශ්‍රමය වෙන්න පුළුවන්. මේ වැනි විවිධාකාරයේ බලහත්කාරී ශ්‍රමය භාවිතා කර කරන නිෂ්පාදන ඇත්තටම අපි ආඩම්බරයෙන් කියනවා නම් අපේ රට ඒ ලෙස නිෂ්පාදනය කරන රටක් ලෙස කොහෙවත් වාර්තා වෙලා නැහැ. මොකද අපේ රටේ ඉතාම හොඳ ශක්තිමත් කම්කරු නීති පවතිනවා. ඒ වගේම අපි නිෂ්පාදනය කරනවා නම් යම් කිසි දෙයක් අප ගෙන්වන මූලද්‍රව්‍ය අමුද්‍රව්‍ය එලෙස බලහත්කාරී ශ්‍රමයේ යොදාගෙන පාවිච්චි නොකරන බවටත් අප මේ යටතේ තහවුරු කරනවා. මේක ඇත්තටම 1930 තීරුබදු පනත හැටියට ඇමරිකාවේ ක්‍රියාත්මක වුණා. එහිදී කිසියම් ආකාරයකට විවිධ මේ සමහර රටවල්ෙහිදී බලහත්කාරී ශ්‍රමයේ ලෙස හඳුනගත්තා. නමුත් දේශීය නිෂ්පාදනයට එක්සත් ජනපදයේ ඇතුළත ඒ කියන්නේ මේ කන්සම්ප්ටිව් ඩිමාන්ඩ් එක, ඒ කියන්නේ ඩිමාන්ඩ් එක ෆුල්ෆිල් කරන්න බැරි නම් ඒත් බලහත්කාරී ශ්‍රමය පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ඇමරිකාවේ පවා ඒ කාලේ ගෙන්නුවා. නමුත් යම් කිසි කාලයක් යනකොට මේක ඉතාම පුළුල් වශයෙන් මෙහි කම්කරු නීති ප්‍රතිසංස්කරණ ගෝලීය ප්‍රතිසංස්කරණ එක්ක මෙය දැන් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ වගකීම අරන් තියෙනවා. 2020 ඇත්තටම එක්සත් ජනපදය මෙක්සිකෝව සහ කැනඩාව එකතු වෙලා ගිවිසුමකට එළඹුණා. මෙහිදී නෛතික රාමු ස්ථාපනය කරගත්තා. ඒ වගේම 2024 දී ඉතා වැදගත් සංවර්ධනයක් වුණා අන්තර්ජාතික නීතියේ. ඒ තමයි යුරෝප පාර්ලිමේන්තුව විසින් යුරෝප සංගමේ බලහත්කාරී කම්කරු ශ්‍රමය පිළිබඳ රෙගුලාසිය ෆෝස් ලේබර් රෙගුලේෂන් එක මේ සම්මත කරගත්තා. ඒකෙදි ඇත්තටම ඕනෑම තැනක ලෝකයේ බලහත්කාරී ශ්‍රමය පාවිච්චි කරලා නිෂ්පාදනය කරන භාණ්ඩ යුරෝපා සංගමේ වෙළඳ පොළට ඇතුළත් කිරීම තහනම් කිරීමේ නීතියක් සම්පාදනය වුණා. ඇත්තටම එහිදී කිසිදු රටක් ඉලක්ක කරගත්තේ නැහැ. නමුත් සාක්ෂි පදනම් කරගත් විමර්ශන ඇසුරෙන් යම් ආකාරයකට කිසියම් රටක් බලහත්කාරී ශ්‍රමය හෝ ළමා ශ්‍රමය පාවිච්චි කරනවා කියලා දන්නවා නම් ඒ රට මේ නිෂ්පාදනය කරන භාණ්ඩ නොගෙන්වා සිටීමේ නීති සම්පාදනයට යුරෝපා සංගමය මේ වන විට මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම මෙහිදී යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩවලදී ඒ භාණ්ඩවල නිෂ්පාදන මූලාශ්‍රය සහ ඒ නිෂ්පාදන අය වන්නේ කෙසේද කියන එක පිළිබඳ ට්‍රාන්ස්පේරන්ට් ඒ කියන්නේ විනිවිද භාවයෙන් යුතු ප්‍රකාශනයක් කරන්නේ රටවල් බැඳිලා ඉන්නවා. 2027 සිට මේ අනිවාර්ය යාන්ත්‍රණයක් ලෙස නීතිමය රෙගුලාසියක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ අපි සම්මත කරනු ලබන නීතිය ඇත්තටම ගෝලීය වශයෙන් ගත්තත් අපි ශක්තිමත් කම්කරු නීති ක්‍රියාත්මක වෙන එතිකල් ඒ කියන්නේ ආචාර ධාර්මික ශ්‍රමය පිළිබඳ වගකීම් දරන රටක් ලෙස අපි හිතනවා මේ මොහොතේ ඉතා වැදගත් දර්ශකයක් ඒ ලෝකයට කියාපාන. ඇත්තටම මේ කැමැත්තක් නොමැතිව බලහත්කාරී ලෙස ශ්‍රමය ලබා ගන්නවාද කියන එක සම්බන්ධයෙන් ප්‍රධාන තුනක් දර්ශක තුනක් ILO එක හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි අකමැත්තෙන් සේවයට බැඳීම හෝ රැඳී සිටීම. ඒ කියන්නේ ඒක වල්නරබිලිටි එක ඇබියුස් කරනවා නම් ඒ සේවකයාගේ, එහෙම නැත්නම් රැවටිල්මට හෝ ණය ගෙවීමේ සඳහා මෙම මේ ශ්‍රමය ලබා ගන්නවා නම් ඒක ඇත්තටම
Honorable Dr. Kaushalya, you have 2 minutes left.
Thank you, Deputy Speaker. මේක කැමැත්තක් නොමැති වීමේ දර්ශකයේ, ඒ වගේම දඬුවම් ලබා දීම දඬුවම පිළිබඳ දර්ශකයේ, ඒකෙදි බල කරලා දඬුවමක් ලබා දීලා මේ කිසියම් ආකාරයකට ශ්‍රමය ගන්නවාද කියන එක. තුන්වෙනි එක තමයි අන්ත සූරා කෑමේ දර්ශක. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ අවස්ථාවේ අපි ශ්‍රී ලංකාව රටක් හැටියට කම්කරු නීති ප්‍රතිසංස්කරණ සහ හොඳ ආචාර ධාර්මික කම්කරු ප්‍රතිපත්ති පිළිබඳ වැඩ කරනවා. ඒ වැඩ කිරීමත් එක්ක මම හිතන්නේ හොඳටම අලයින් වෙන තැනක් තමයි මේක. හොඳටම අපේ කම්කරු නීතිය පිළිබඳව සහ අපි ශ්‍රමය පිළිබඳ අපි දක්වන අයිතිය පිළිබඳ අපි දක්වන වගකීම පිළිබඳ දර්ශකයක් මේක. අපි ඔබතුමා දන්නවා අපි රජය පත් වුණාට පස්සේ පෞද්ගලික අංශයේත් අවම වැටුප 19,000 ඉඳලා 30,000ට වැඩි කරා. කාලයක් තිස්සේ පරිපාලක සභා රැස් වෙලා තිබුණේ නැහැ. ලංකාවේ පරිපාලක සභා දැන් රැස් වෙනවා. ඒ වගේම ශ්‍රම සේවාස්ථානයේ ලිංගික හිරිහැර පිළිබඳ තියෙන ඉතා වැදගත් සම්මුතියක් වෙන ILO C190 රැටිෆයි කර අපරානුමත කරා. කාන්තාවන් නෙදවීම සම්බන්ධ නීති වෙනස් කරා. ඒ වගේම දැන් මේ සතියෙම තවදුරටත් සම්මත වෙන නියමිත ස්ත්‍රීන් තරුණීන් සහ ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ නීති විශේෂයෙන් ළමා ශ්‍රමය සම්බන්ධව දඩමුදල් වැඩි කිරීම. ඒ වගේම ව්‍යුහාත්මක වෙනස්කම් මේ කියන්නේ වැටුප් නොලබන සුරකුම් ශ්‍රමය වැනි කාන්තාවන් සූරාකෑමට ලක්වන වෙනත් ව්‍යුහාත්මක පද්ධතිමය වෙනස්කම් පිළිබඳව අපි දැන් වැඩ කරමින් යනවා. ඒ පිළිබඳ ලංකාවේ ප්‍රථම වතාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න යනවා. ඒ නිසා අපි ඒ ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් යනවා. ඒ වගේම අපි මේ වන විට අවධානය යොමු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෑන් පවර්ස් ආයතනවලින් වැඩ කිරීම නිසා සිදුවේ හැකි ශ්‍රම සූරාකෑම්, ඒ වගේම පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි, එහෙම නැත්නම් පවිත්‍රතා සේවාවන්හි වැඩ කරන සේවකීන් සම්බන්ධයෙන් වන ශ්‍රම සූරාකෑම්, ඒ සම්බන්ධව ඒ වගේම ගෘහස්ථ ශ්‍රමිකයන් පිළිබඳ, ගෙවල්වල වැඩ කරන අය පිළිබඳ යම්කිසි නීති සම්පාදනයේ ලංකාවේ අඩුවක් තියෙනවා. ඒ නිසා මේ සියල්ල අපි දැනට සාකච්ඡා කරමින් යනවා. අපේ බලාපොරොත්තුව කරන ලබන ශ්‍රමයට, ලබා දෙන ශ්‍රමයට ඉතා නියම වටිනාකම ලැබෙන, වැටුපක් ලැබෙන, අයිතිවාසිකම් රැකෙන ශ්‍රම බලකායක් ඇති කරමින් රටේ සංවර්ධනයට දායක කර ගැනීම තමයි අපගේ බලාපොරොත්තුව. බොහොම ස්තුතියි.